ඊළඟට WMM අමිලප්‍රසාද් කරු මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ඔබ ස්තුතියි මුලාසමාවුඩු මන්ත්‍රීතුමනි. එතන අද දවසේදී විශාල හඬක් එක්ක තමයි කතාව යන්නේ. ඒ තමයි මේ මත්ද්‍රව්‍ය වෙනුවෙන් වැඩිම විරෝධතාවය තියෙන කණ්ඩායම අපි තමයි. අපිට වඩා වෙන කවුරුවත් නැහැ. අනිත් හැම පක්ෂයකම මත්ද්‍රව්‍ය වලට උදව් කරන අය ඉන්නවා කියද්දී මේ පරණ ෆොටෝ ටිකක් පරණ නෙමෙයි ළඟ ෆොටෝ ටිකක් හම්බ වුණා. මම මේක සභාගත කරනවා. මාලිමාවේ ප්‍රධානීන්ගේ සම්බන්ධ චෝදනා ටිකක් ආසයි තිනේ බලන්න නේද? සභාගත කරපුවාම බලා ගන්න හයියෙන් කතා කළාට ඔයාලගේ පක්ෂයේ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වෙච්ච අය වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග ගැනත් කිව්වනම් කතාව සම්පූර්ණයි. ඊළඟ කාරණාව තමයි ජනාධිපතිතුමා ඇවිල්ලා සංඛ්‍යා ලේඛන ටිකක් ඉදිරිපත් කළා අද දවසේදී. නමුත් මේ මත්ද්‍රව්‍ය ගත්ත අයව යහමකට ගන්න මොනවද ගන්න බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හෝ අලුතින් ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් උනේ නැහැ. ඒකට දැන් කතා කරපු මන්ත්‍රීවරයා කිව්වා 260,000ක්මට ඇහුණු විදියට මේ බන්ධනාගාරගත වෙලා ඉන්නවා කියලා. ඒ ඇත්තටම පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නෙවෙයි. එතන මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අහිංසක දරුවන් ඉන්නවා. මේ අයව බන්ධනාගාරගත කිරීමෙන් සිරගත කිරීමෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් නැහැ වෙලා තියෙන්නේ. අය එළියට එන්නේ ඇතුළට ගිය පුද්ගලයාටත් වඩා නරක තත්වයට පත් වෙලා. ඒ නිසා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා හිරගෙවල් පිරෙව්වා කියලා මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට උත්තරේ හොයන්න හම්බ වෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ගැනීමට හේතුව නැති කිරීම මගින් තමයි මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒක ආණ්ඩුවක් වශයෙන් විශාල කැපවීමකින් සහ වචනවලින් නෙවෙයි ක්‍රියාවෙන් ඉටුකල යුතු කාර්යයක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය නිවාරණය කරන්න ලංකාවේ ආයතන තියෙනවා. ඒ ආයතන කීපයක් ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වුණත් ඒ ක්‍රියාත්මක වෙච්ච ආයතන වලට අලුතින් මොකද්ද කරලා තියෙන දේවල්? පහසුකම් වැඩි කරලාද? බඳවා ගැනීම වැඩි කරලාද? අපේ දිස්ත්‍රික්කයේ තියෙනවා, කොළඹ දිස්ත්‍රික්කයේ තියෙනවා. මට දැනගන්න ලැබිච්ච ආකාරයට ඒවායේ ඇතුල් වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඊට අමතරව ස්වේච්ඡාවෙන් ආගමික නායකයන් මේ මත්ද්‍රව්‍ය වලින් බේරගන්න වැඩ කරනවා. ඒ වැඩ කරන අයට ආණ්ඩුව පැත්තෙන් ලබා දෙන සහයෝගය කුමක්ද කියලා මේ විවාදයේ ඇතුලේ කිසිම තැනක සඳහන් වුණේ නැහැ. මං හිතනවා ඒ සංඛ්‍යා ලේඛන වගේම තමන්ගේ පාරිශුද්ධභාවය ගැන කියන්න ගත කරන කාලය වගේම ප්‍රායෝගික වැඩපිළිවෙල සැලසුම ඉදිරිපත් කළා නම් වඩා සුදුසුයි කියලා. ඊළඟ කාරණාව තමයි ජනාධිපතිතුමා තව කරුණ කීපයක් කිව්වා. ඒ ගැනත් පාර ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. උපරිමාධිකරණ විනිසුරුවන් පත් කරන්න බැරි වෙලා තියෙනවා කියලා කිව්වා. මහේස්ත්‍රාත් අධිකරණයේ පුරප්පාඩු තියෙන හින්දා. මොන බොරුද? පුරප්පාඩු හතරයි තියෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ. අභියාචන අධිකරණේ 4-8යි තියෙන්නේ. මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන පුරප්පාඩු ටික පුරවන්න බැරි නිසා, එතන පුරප්පාඩු වෙන නිසා මේ 8ක් පුරවන්න බෑයි කියලා කියපේක පට්ටපල් බොරුවක් නේ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා හරි ගරුස්සාරව කතා කරනවා. හැබැයි කියන තරමක් කියන්නේ. ඒ නිසා මේ රටේ මිනිස්සු මේවා විශ්වාස කරනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපේ වගකීම තමයි කිව්වේ බොරු බව ඊළඟට කියන එක. ඊළඟ එක තමයි එතුමගේ කතාවේදී කිව්වා මේ සෙන්කෝලයක් පිළිබඳ කතාවක්. හැම වෙලාවකම කෑල්ලයි ඔය ආණ්ඩුවේ අයට මතක් වෙන්නේ. මොකද මේ සෙන්කෝලය පිළිබඳ අර්බුදය. සෙන්කෝලය පිළිබඳ අර්බුදය තමයි ස්ථාවර නියෝග 19-2 ඈ වගන්තියේ යටතේ පාර්ලිමේන්තුව ඇතුලේ වැඩේ සිද්ධ නොවීම තමයි අර්බුදය වුණේ. විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙක් නැගිටලා අත්‍යවශ්‍ය කාරණාවක් පිළිබඳ විවාදයක් ඉල්ලුවා. කතානායකතුමා ඒක ලබා දුන්නේ. ඒ ලබා නොදුන්නට පස්සේ ඇතිවෙච්ච විරෝධතාවය තමයි තියෙන්නේ. ජනාධිපතිට පොඩි කෑල්ලක් අමතක වෙනවා. අවාසි කෑල්ල අමතක වෙනවා. වාසි කෑල්ල මතක තියෙනවා. අපේ ශිෂ්ට සම්පන්න බව හදන්න කලින් එයාලගේ කතානායකට කියන්න ස්ථාවර නියෝග අනුව වැඩ කරන්න කියලා ජනාධිපති අම්මුණාම කියන්න කියන පණිවිඩයත් මෙතන ඉන්න අයට කියනවා. විශේෂයෙන්ම අපිට උපදෙස් ලබා දෙන්නට කලින්. ඒ නිසා ඊළඟට කිව්වා මන්ත්‍රීවරුන්ගේ නිදහස සීමා කරන්න ඕනේ වගේ කතාවකුත් අපේ නිදහස පිළිබඳව ජනාධිපතිවරයයිල අපිට කියන්න ඕනේ නැහැ. ඔබට සංචරණය හා තුලනය පිළිබඳ අවබෝධයක් නැති නිසා අපට ඒක පිළිබඳව උපදෙස් ලබා දෙන්න ඕනේ නැහැ. එයාගේ පක්ෂයේ වැඩ බලා ගන්න කියලා කියනද අපිට උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ කියලා. ඊළඟ කාරණාව තමයි මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ගැනත් මොනවද ටිකක් කිව්වා. ඒක අහෝසි කරනවා කිව්වා. අහෝසි කරනවා කියන්නේ නරක හින්දානේ. අහෝසි කරන්නේ නරක හින්දානම් අදට ජනාධිපතිවරයාගේ අස්සනේ මිනිස්සු ඉරේ ඉන්නවා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ. හැබැයි ඒකම කියන ඔන්ලයින් සේෆ්ටි බිල් එක අඩපණ කරලා තියෙන්නේ කියලා. ඔන්ලයින් සේෆ්ටි බිල් එක අඩපණ කරලා නම් ඒක හොඳ නැති හින්දානේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අඩපණ කරන්න බැරියයි. Tamanට ඕන වැඩේ කරගන්න එක එක විදිවලට වචන එහා මෙහා කරන කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා දවල් කතා කරලා ගියා. ඒවට කට්ටිය අපුඩි ගහනවා අපි බලාගෙන හිටියා. ඊළඟ කාරණාව තමයි විරුද්ධ පක්ෂයේ චෝදනා ලැබුව අයට මොනවද ගන්න අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ග කියලා ඇහුවා. මම අහන්න කැමති පාස්කු ප්‍රහාරයට මුදල් වෙන් කරපු ඒබ්‍රහම්ට ජාතිකලයිස්තු අපේක්ෂකත්වයේ දුන්නු ජවිපේ නායක අනුරට අනුරගත්ත විනය ක්‍රියාමාර්ගය මොකද්ද කියලා අපිට විනය ක්‍රියාමාර්ගය කියලා දෙන්න කලින් එයා දැනගන්න ඕනේ එයාගේ පක්ෂයේ ජාතිකලයිස්තුවට අපේක්ෂකත්වයේ දුන්නු කෙනාට විනය ක්‍රියාමාර්ග ගන්න කියන්නේ තමන් තමන්ට විනය ක්‍රියාමාර්ග ගන්න කියලා කියනවා. ඊළඟ එක තමයි වැඩ වර්ජන ගැනත් කිව්වා. හදිසි නීතිය දාලා මිනිසුන්ගේ රස්සා නැති කරන්න පුළුවන් අනපනත් සේරම ටික දාගෙන වැඩ වර්ජන කරන්න නැහැයි කියලා කියනවා. මිනිසුන්ට අවශ්‍ය මානසික සහ නිදහස දීලා තමන්ගේ රාජකාරි වලට අදාළව විරෝධතාවයේ පළ කරන්ඩ අවශ්‍ය කරන නිදහස හැදුවා නම් මිනිසු පෙන්නයි වැඩ වර්ජන කරන විදිය. ඊළඟ එක තමයි මෙතන ඇමතිවරයෙකුත් කිව්වා අද උදේ වෙච්ච සිද්ධියක් ගැන. අපේ පක්ෂයේ සංවිධායකවරේ කතරගුට ගත්තා මාත් එක YouTube වැඩසටහනකුත් කළා කියලා නියෝජ්‍ය ඇමතිවරයෙක් කිව්වෝ. ඉතින් ඒ වගේ චෝදනාවක් ආවට මම නිරන්තරයෙන්ම කියනවනේ චෝදනාව උසාවියේදී වැරදිකරුවෙක් වෙනකන් චෝදනාවක් පමණයි. ඉතින් අපි ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මේ චෝදනාව එල්ල කරපුවාම මම දැක්ක ඇමතිවරයෙක්ගේ පුතෙක් ගැනත් කියනවා. ඔව්. ඇමතිවරයාගෙන් කියලා ඇමතිවරයාත් කිව්වා කලින් දවසක. මම අහන්න කැමති අල්ලස්සා දූෂණ කොමිසමෙන් පරීක්ෂණ කරලම අපිට විනය පරීක්ෂණ ගැන කතා කරන්න අනුරාව නම් හොඳයි කියලා මම හිතනවා. ඒ නිසා විනිවිදභාවයේ දූෂණේ ගැන වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහලා කතා කරන්න එපා කියනවා. වදිනවා වැඩියෙන් කියලා අනුරට ගිහිලා කියන්න කියනවා. ඊළඟට තමයි විනිවිදභාවය ගැන. විනිවිදභාවය ගැන කතා කරද්දී මම මේක කලිනුත් මතු කරපු එකක් තමයි ඩිජිටල් අමාත්‍යාංශය. ඩිජිටල් අමාත්‍යාංශයේ තවමත් අමාත්‍යාංශයේ ඉන්න ගමන් ව්‍යාපාර කරනවා. අමාත්‍යාංශය ඇයිති ජනාධිපතිවරයාට කලේ මොකද්ද මේ තියෙන එමිස් කියන ආයතනය යොමෝබියෝ කියන ආයතනය තමන්ගේ යාළුවට බාර දීලා යාළුවත් එක්ක එකතු වෙලා නිවැරදි ව්‍යාපාර කරනවා. මේ ආණ්ඩුවේ අය බලාගෙන ඉන්නවා කෝගත්ත විනය ක්‍රියාමාර්ග. මම දැක්කා සභානායකවරයා කියනවා ඒකට තීරණයක් ගන්නවා කියලා. දැන් අවුරුද්දක් විතරනේ ගත්තද ක්‍රියාමාර්ග. මම අහන්නේ ඔබෙන් තමන්ගේ පැත්තේ තියෙන්න පුළුවන් සියලු අඩුපාඩු ටික තියාගෙන දිගින් දිගටම රාජ්‍යයත් එක්කම රජයත් එක්ක තමන්ගේ අමාත්‍යාංශය තුළ ව්‍යාපාර කරන ගමන් එහා පැත්තෙන් ෆයිට් එකට එන කම්පැනි වලට අසාධාරණයක් කරන ගමන් මේ සියලු දේවල් තමන්ගේ අමාත්‍යාංශය තුළ කරන ගමන් අනුර අපිට කියලා දෙන්න එනවා මේ රටේ යහපාලනයේ සත්භාවය පිළිබඳව තමන්ට තමන්ගේ කන්නඩියෙන් තමන්ව පේනවා ඉසල එයා එයාගේ අඩුපාඩු අඩු හදාගන්න කියලා ඉල්ලනවා. ඊළඟ කාරණාව තමයි අද දවසේ එහාට ගියොත් මේ උසස් පෙළ විභාගය පිළිබඳ ප්‍රශ්නය. මම මේක කල්නොත් මතු කළා විෂය නිර්දේශයේ අවසන් වෙලා තිබුණත් ළමයි සෑහෙන පීඩනයකින් කෙටි කාල සීමාවක් තුළ ඉගෙන ගන්නේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළාට මේ පිළිබඳව වැදගත් පැහැදිලි කිරීමක් ආණ්ඩුව පැත්තෙන් තාම සිද්ධ වුණේ නැහැ. විභාගෙ මෙදා පවත්වන ඕනනම් ලියන්න කියලා කියන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි මොකද්ද මේ ළමයින්ගේ ඉල්ලීම? මේ ළමයි මොකද විභාගේ කල් දාන්න කියන හේතු ටික නිලධාරීන්ගේ පැත්තෙන් විභාගේ කල් නොදාන්න තියෙන හේතු ටික දෙපැත්තෙන් කියලා කල් නොදාන හේතු ටික ලොකුයි නම් කල් නොදා ඉන්නත් කල් දාන්න තියෙන හේතු ටික වැඩි නම් ඒ පැත්තට බර කරන්නත් මේ ආණ්ඩුවේ මිනිස්සුන්ගේ අවධානය යොමු නොවීම පිළිබඳව කනගාටු වෙනවා. මහා කාලයක් කල් දාන්න කියලා කියන්නේ නැහැ. විද්‍යා සහ ගණිත විෂය ධාරාව හදාරන ළමයි තමයි මේ ප්‍රශ්නේ කියන්නේ. දවස් 15ක් විභාගේ පස්සට කල් දැම්ම නම් ආර්ට් කොම සබ්ජෙක්ට් එක ඉස්සලා තියලා මැත් සයන්ස් සබ්ජෙක්ට් එක පස්සට ගත්තා නම් ඒ ළමයින්ට මාසයකට වඩා කාලයක් යනවා. ඕවා තමයි ප්‍රායෝගික විසඳුම්. ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරගන්න බැරුව තමන්ගේම අදහසේ ඉන්න මේ අදිමාන්නයෙන් පෙළන අමාත්‍යවරියක් සහ ඒ කණ්ඩායමක් එක්ක තමයි අපිට මේ කතා කරන්න තියෙන නිසා ළමයින්ගේ පැත්තෙන් හිතලා මේ මාස ගානක් තිස්සේ එක ළඟ විශාල විෂය නිර්දේශයක් ඔළුවට දාගත්ත ළමයින්ට පහසුකමක් සලසන්න පුළුවන් විභාග පද්ධතියට ලොකු බලපෑමක් වෙන්නේ නැතුව කියලා යෝජනාවත් කරන්න කැමතියි. ඊළඟ එක තමයි මේ දවස්වල සාකච්ඡා වන ඉන්ධන මිල පිළිබඳ අදහස. ඉන්ධන මිල ඉහළ දාපු අවස්ථාවේදීත් මම ඉල්ලීමක් කළා හැකි ඉක්මනින්ම ඉන්ධන මිල අඩු කරන්න කියලා. නමුත් ආණ්ඩුව පැත්තෙන් තාම එහෙම බව පේන්නේ නැහැ. ඔබ කියන යෝජනාව තව ඔබ කියන කතාව තමයි ඉන්ධන ගෙනල්ලා තියෙන්නේ කියලා. ඉතින් ආණ්ඩුවට විනිවිදභාවය පෙන්වන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද අවස්ථාව මේ දක්වා සියලු ඉන්ධන ඇනවුම් ටික පෙන්වුවා නම් ලංකාවේ මිනිස්සු විශ්වාස කරනවා. මෙන්න මෙදා ඉඳලා ගෙනාපු ඉන්ධන ඇනවුම් ටික මේන් තියෙන ටික. එතකොට හරි විනිවිදභාවයකින් යුක්තයි. මිනිස්සු කලබල වෙන්නේ නැහැ. ඉල්ලීම් කරන්නේ නැහැ. දැන් තියෙන්නේ මෙච්චරයි. මෙන්න මෙදා ඉඳලා ගෙනාපුවම දෙන්න පුළුවන්. ඔච්චරනේ කරන්න ඕනේ. ගෙනාපු ඉල්ලීම් ටික පෙන්වනවා. ඉවරින් ගෙනාපු ටික පෙන්වනවා. මෙදා මෙච්චර ගෙනා, මෙදා මෙච්චර ගෙනා, තව මෙච්චරක් ඉතුරුයි. ඒ නිසා අපිට මේක දෙන්න බෑ අඩුවට. නිකන් බොරු කයිවාරු ගහන්න නැතුව ප්‍රායෝගික ඔය වගේ දේවල් කරනවා නම් රටේ මිනිස්සු ආණ්ඩුව පිළිබඳව වුණත් සැකයක් ඇති කරගන්නේ නැහැ. ඊළඟ එක තමයි මේ සතියේ දිගින් දිගටම සාකච්ඡා වෙච්ච දේ මේ ඩෙංගු උවදුර පිළිබඳව. ඩෙංගු උවදුර ලංකාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා ලොකු අර්බුදයකට ගිහිලා තියෙන කියලා කියනවා. ප්‍රශ්නේ ඔතන නෙවෙයි. මේ ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතියක් තමයි ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඒ වෙනුවෙන් විශාල මුදලක් ආණ්ඩුව පැත්තෙන් වෙන් කළා. දැන් අපි ආණ්ඩුව පැත්තෙන් අහන්න කැමති මේක මන්ත්‍රීවරුන්ගේ අහන ප්‍රශ්නයක් නෙමෙයි, මම මේක යෝජනාවක් ලෙස කරන්නේ. ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ක්ලීන් ශ්‍රී ලංකා තියෙද්දිත් අපිට බැරි වෙලා තියෙනවා නම් රට ඇතුලේ ඩෙංගු උද්‍ර පාලනය කරගෙන ඩෙංගු උද්‍රට ව්‍යාප්ත වෙන්න නොදී ඉඳ මේ ව්‍යාපෘතිය ඇතුලේ කොයි හරි වැරදි ටිකක් සිද්ධ වෙලා තියෙනවා. කරුණා කරලා ඒ පිළිබඳව හොයලා බලන්න. මේ මහජන බදු මුදල් අපි වෙන් කළාට ඒ වෙන් කළාට බලාපොරොත්තු වන අපේක්ෂා කරන අරමුණ ඉෂ්ට වෙලා තියෙනවාද කියන ප්‍රශ්නේ එනවා. හේතුව ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන ක්ලීන් ශ්‍රී ලංකා තියෙද්දි තමයි ඩෙංගු උද්‍ර වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ කියන ප්‍රශ්නේ එනවා. ඊළඟට මේ වටින් පිටින් එන ඉතුරු ප්‍රශ්න ටික ගත්තොත් වී මිල පිළිබඳ අර්බුදය. මොකද මේ වී මිල පිළිබඳ අර්බුදය ලංකාවේ කීරි සම්භාහිගයක් තිබුණා. මේක ආණ්ඩුවේ කොහෙන්වත් ඇහුන්නේ නැති නිසා මම මේ කියන්නේ. ආ ඉන්නවනේ කොළොන්නරුවේ මන්ත්‍රීතුමත් ඉන්නවනේ. මේ දවස්වල බයිනවා දිගට අරහට මොකද කසිපු කතාවක් කිව්වා කියලා. ඒක පැතෙන් හිටියමකෝ අපි. දැක්කරි සාර්ථකුනේ.
ඒක තියෙනවා කරු මන්ත්‍රීතුමනි.
මෙතන වී වල ප්‍රශ්නේ තමයි කීරි සම්භාහිගයක් තිබුණා. කීරි සම්භාහිගයක් තිබුණාම G11 කියන ප්‍රභේදයේ තමයි කීරි සම්භා කියන්නේ. මේක ගේන්න ඕනේ. නමුත් ඒ ගේන්න ඉඩ දුන්නාට පස්සේ ගෙනාවේ මෙට්‍රික් ටොන් 157,000ක් පුණ්‍ය සම්භා කියන ජාතිය. පුණ්‍ය සම්භා කියන ජාතිය ගේන්න කලින් නාඩු මිල තිබුණේ රුපියල් 230ට. පුණ්‍ය සම්භා ගෙනාවා 210ට බැස්සා. බැහැපුවා මන් නාඩු බැස්සා 100 ගන්නට. දැන් අන්තිමට නාඩු 160 170 180 හිර වුණා. අර 157,000ක් ගෙනාවා. ගෙනාවට පස්සේ නාඩු වල හාල් මිල පහළ ගියා. දැන් මොකද වෙන්නේ? මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වී මිලදී ගන්නේ රුපියල් 90ට 100ට. වී 90ට 100ට මිලදී ගන්නකොට දැන් අම්පාර පැත්තේ ඒ ගන්නෙත් වියලියක වේලපු එක 90ට 100ට ගද්දී අම්පාරේ වවුනියාවේ අලුතින් ගොයන් කැපෙනවා. තෙත වී ගන්න ඊටත් යටින්. මේක තමයි ඇත්ත ප්‍රශ්නය. එවනම් මේ අර්බුදේ ඇතිකලේ ඔබ. මෙට්‍රික් ටොන් 157,000ක් මේ ඩොලර් අර්බුදයක් තියෙන මොහොතක ගෙනාව ඩොලර් මිලියන 80ක් විතර ඔකට ගියා. මිලියන ඩොලර් 550 ගන්න ගියේ. 550 ගන්න 157,000කට ගියා. ඩොලර් මිලියන 80ක් ගියා. අර හදිස්සි අප්‍රේල් මාසේ ඩොලරේ ඉස්සුනේ ඔය හින්දා. මේ අත්නෝමතික වැඩේ තමයි අවසානයේදී ගොවියගේ පිටෙන් ගියේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් මාත් ඒක ගැන කතා කරන්න පුළුවන්. හේතුව මේ පිළිබඳව මම යම් සොයා බැලීමක් කළා තමයි ආවේ. අවසාන වශයෙන්ම එක දෙයක් කිව්වොත් මේ දවස්වල ලොකු කතාවක් යනවා මම මේ අධිකරණයට අපහාස කළා කියලා. මම බය නැතුව කියනවා මාත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා කිව්වා මට නඩු දානවා කියලා. මම වගකීමෙන් කියනවා අභියෝග කරනවා දාන්න නඩු. හේතුව මම අධිකරණයේ පිළිබඳව විශ්වාස කරනවා. එක වචනයක් අධිකරණය ගැන නොකිය ඩිජිටල් ත්‍රස්තවාදීන් දාලා ජනාධිපති මාධ්‍යංශයේ මිනිස්සු දාලා තමන්ගෙන් සල්ලි ගන්න එක එක සහචරයෝ දාලා අධිකරණයට අපහාස කළා කියලා ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා සමාජ මතයක් හදලා ඊට පස්සේ නීතියෙන් හෝ අවිනීතියෙන් කටයුතු කරන්න දරන උත්සාහයක් මේක. මම කැබිනට් ප්‍රකාශයට අභියෝග කරනවා. පුළුවන් නම් නඩු දාන්න උසාවියේදී ඔබව පරද්දනවා. ස්ථිර වශයෙන් පරද්දනවා. ඊළඟ එක තමයි අවසන් කරනවා. ඊළඟ එක තමයි ඩිජිටල් ත්‍රස්තවාදීන් සහ අධිකරණයට පිටින් ඉන්න මිනිස්සු මං අධිකරණයට අපහාස කළා කියලා තීන්දුව දෙන්න පටන් අරන් තියෙනවා. එතන තමයි සැබෑ අධිකරණයට තියෙන්නේ අපහාසය. අධිකරණයට අපහාසය සිද්ධ වුණාද කියලා දැනගන්නේ අධිකරණයෙන් ලැබෙන තීන්දුවකින්. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? එක එක YouTube කාරයෝ එහෙමත් නැත්නම් වෙනත් විදිහකට කියනවා නම් ආණ්ඩුවෙන් සල්ලි ගන්න ලංකාවේ පිටරට ඉන්න මිනිස්සු විනිසුරුව වවුඩපත් වෙලා තීන්දුව දීලා ඉවරයි. ඒක ඔස්සේ කටයුතු කරන සමාජ ජාල ක්‍රියාකාරීන් පිරිසක් ඉන්න නිසා මෙතන පැහැදිලිව මම යලි අභියෝග කරනවා. පුළුවන් නම් කරුණු දෙකයි තව එකකින් අවසන් කරනවා මන්ත්‍රීතුමනි. එක පුළුවන් නම් නඩු දාන්න උසාවියේදී ඔය මතේ පරාජය කරනවා කැබිනට් ප්‍රකාශයට කියන්නේ කැබිනට් මණ්ඩලයේ පරාජයට පත් කරනවා උසාවියේදී. දෙක මම කිව්ව කතාව වැරදි නම් ව්‍යාපාරික අයව කරන්න බැහැ නේද? කැබිනට් ප්‍රකාශයට දාන්න කියන්නේ ඔය නඩු බැයිද පුළුවන්ද කියලා මම උසාවියේදී බලමුකෝ. දාන්න ඔය නඩු දාන්නකෝ. මම වැරද්දක් කළා කියලා ඉතින් අපි උසාවි දෙක බලාගමු. මං කියන්නේ ඒකනේ කවුරු හරි ගන්න ඔයා දාන්නකෝ. ඊය පුළුවන් ද යුවරජුතුමාට දාන්න පුළුවන් නරු යුවරජුතුමාට පුළුවන් දාන්න.
අවසන් කරන කරු මන්ත්‍රීතුමනි.
ආ එහෙනම් කාට හරි කියලා දාන්නකෝ. එහෙමනම් වෙන වැඩ තියෙනවා නම් අපහාස කරන කෙනාවත් දාන්න. අපහාස කරන කෙනාවත් දාන්න.
අවසන් කරන කරු මන්ත්‍රීතුමනි.
අපහාස කරන කෙනාවත් දාන්න. අපහාස කරන එක දෙවෙනි එක මම ඉවර කරනවා. දෙන්නේ නැහැ නේ. ඉවර ගන්න දුන්නේ නැහැ නේ. දෙවෙනි කාරණාව තමයි මං එතනදී මතු කළේ ව්‍යාපාරිකයන්ගේ ඉඩකඩම් බැංකුවලට සින්න විනහම ඒක ප්‍රසිද්ධ කිරීමෙන් එයාලගේ අනිත් ව්‍යාපාරවලට බලපෑම් වෙනවා කියන එක නෑ කියලා ආණ්ඩුව කියනවනම් අද ඉඳලා මාස 6ක් දවස ගානේ බැංකුවලට සින්නවන ඉඩකඩම් පිළිබඳව මාධ්‍ය නිවේදනයක් දාලා බලන්න මොකද වෙන්නේ කියලා අන්තිමට කිව්වොත් මම කිව්ව මතය නිවැරදි බව පෙන්වන්නද අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ තීන්දුවක් දුන්නා.
මයික් එක දෙන්න නියෝජ්‍ය අමාත්‍යතුමාට.
ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, 77-3 යටතේ මම රීති ප්‍රශ්නයක් යොමු කරනවා. විශේෂයෙන් ජනාධිපතිවරයා හොඳටම කියලා දුන්නා මේ සභාවට ඇවිල්ලා සෙන්කෝලයේ ස්පර්ශ කිරීම අශිෂ්ට ක්‍රියාවක් කියලා. හැබැයි තව දුරටත් සමගියන් බලවේගයේ ඇතුළු විපක්ෂයේ മന്ത്രിවරු එක අභියෝගයට ලක් කරනවා නම් මං හිතන්නේ මෙච්චරත් කියා දීලා මොලේට ලාභයක් ඇවිල්ලා නැත්තම් ගරු මූලාසනාරූඪ മന്ത്രിතුමනි 77.3 රීතිය මම මේ සභාවේ කියවනවා. සෙන්කෝ 77.3 සෙන්කෝලයේ පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ඇතුළත තබා ඇති අවස්ථාවකදී එය ස්පර්ශ කිරීම හෝ එසවීම මගින් බරපතල විනය විරෝධී ක්‍රියාවක් සිදු කරනු ලබන යම් මන්ත්‍රීවරයෙකු විසින් එම වරද සිදු කරනු ලබනුයේ පළමු වරට යන කාරණේ නොසලකා එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති 4කට අත්හිටවනු ලැබිය යුත්තේය. ඒකින්ද සෙන්කෝලය පිළිබඳ ප්‍රශ්න කතා කරන මන්ත්‍රීවරුත් සෙන්කෝලයට අත තියපු ස්පර්ශ කරපු මන්ත්‍රීවරුත් සම්බන්ධයෙන් කරුණා කළා කථානායකවරයාට ඒ රූපරාමු බලලා අදාළ යොමු කිරීම කරන්නේ කියන ඉල්ලීම මේ වෙලාවේ කියනවා. තව දුරටත් මේ සභාවේ මේ විදිහට හැල්ලු වෙන්න දෙන්න බෑ ගරු මුලාසනාරූඪ മന്ത്രിතුමනි. ඒවත් නිකන් මෙච්චර පෙන්නලා දීලා ඒකත් හැල්ලුවට ගන්නවා නම් ඔය දැන් අභියෝගකට කර හිටියන ඒ අභියෝගත් අපි බලන්නම්. මේ අභියෝගයත් අපි අභියෝගය ලෙස ගන්නවා 77.3 රීතිය ක්‍රියාත්මක කරන්නේ කියන ඉල්ලීම තවුන් වංශකෙන් ඉල්ලනවා.
ස්තුතිය ගරුණීය අමාත්‍යතුමනි.